ದೆರೆನೆ ರಿಸಿಸ್ಟಾ ಸೀಸನ್ ಟೂ ಜನಪ್ರಿಯತನ ಕುಂಚಿತಾರು ಅದು ಲುಕುತಾರು ಅಕ್ಕಿನ
ಮಮ ಗಮಕನೆ ದೆ ಮಮ ನಿವಿತಗಳ ಇಂದಲ ಕೊಲಂಬಟ ಎನವ ಕೇನಕ ಲೇಸಿ ಪಾಸು ದಯಕ್ ನೆವೆ ಇಸ್ಸರ ದೆರೆನೆ ರಿಸಿಸ್ಟಾ ಅಪೇ ರೆಕಾರ್ಡಿಂಗ್ಸ್ ತಿಬ್ಬುನೆ ಸರಸರ ಚಿತ್ರಾಗಾರೆ ಕಲನಿ ಎಕ ಹೋಲ್ ಟಿಕಕ್ ಎಹಾ ಪತ್ತನೆ ಕ್ಯಾಂಪಸ್ ಎಕ ತಿಯೆನ್ನೆ ಎದಕೊಟ ಅಮ್ಮ ನಿತರಮ ಕೇನ ದಯಕ್ ತಮೈ ಒಯಾ ಕವದ ಹರಿ ಮೇ ಕ್ಯಾಂಪಸ್ ಎಕ ತವಿಲ್ಲ ಇಗನ ಗನ್ನ ರಿಸಿಸ್ಟಾ ಎನಕೊಟ ಎಸ್ಎಂಎಸ್ ರೌಂಡ್ಸ್ ತಿಯೆನವನೆ ಇತಿನ್ ಅಮ್ಮ ಎಸ್ಎಂಎಸ್ ಎಕತು ಕರನ್ನ ಗಿಯಾಮ ಅಮ್ಮಗೆ ಎಕ ෂූ එකක් තියෙනවා ඒක ඇත්තටම මේ එයා එහෙට මෙහෙට ගිහිල්ලා ගෙවිලා
නටන දරුවට වඩා සින්දු කියන දරුවට වඩා වාදන භාණ්ඩය වයන දරුවට වඩා උමනාවක් දෙමව්පියන්ට තියෙනවා ඒක සාධාරණයි හැමෝම කැමති තමන්ගේ දරුවා ඉදිරියට යනවාද
මට තාම මතකයි ලස්සන චූටි ගවුමක් ඇඳලා කොණ්ඩි කර්ල් නේ මගේ අම්මා ලස්සන කොණ්ඩේ දාලා සපත්තු ගලවන්න බෑ කිව්වා නටනකට ඒ කියන්නේ මාව ඉස්සරහටම ටීචර් දැම්මා මුලින්ම කරේ මම රාජනීතිනාට්‍ය කියලා කියන්නේ මගේ ජීවිතේට අරුතක් එකතු කරපු දෙයක්. ඒක ඇතුලේ තියෙනවා ඇක්ටිං තියෙනවා ඩාන්සින් තියෙනවා. මගේ ඇතුලේ ඉන්න දෙන්නම එකම තැනකින් ගන්න පුළුවන් වෙන චරිතයක් තමයි රාජනීති අභි කියලා කියන්නේ.
ලෝකේ බිහිවෙච්ච ශ්‍රේෂ්ඨතම මනෝවිද්‍යාඥයෙක් ලෙස සැලකෙන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ප්‍රකාශ කරනවා මිනිසා කියන්නේ හැම වෙලාවෙම කළු පැත්ත යට ගහලා සුදු පැත්ත ඉස්මතු කරන කෙනෙක් කියලා. එදින මිනිස්සුත් එක්ක කතා කරද්දී සමහර මිනිස්සු සුදු පැත්ත යට ගහනවා, සමහර මිනිස්සු කළු පැත්ත යට ගහනවා. සමහර මිනිස්සු සුදු පැත්ත ඉස්මතු කරනවා, කළු පැත්ත ඉස්මතු කරනවා. එදින අද කතා බහට එක් වෙන්නේ හර්ෂි අංජුමාලා. ආයිබෝවන්.
ආයිබෝවන්.
කොහොමද හර්ෂි?
හොඳින් සතුටින් ඉන්න.
මිනිස්සු යට ගහන දේවල් අපි කිව්වනේ. ජීවිතේ ගොඩාක් දේවල් සමහර අය සදාකාලිකවම නිහඬ කරනවා. සමහර තැන් හරි ගැඹුරුයි. හැබැයි ඒ කතාව ලෝකේ දන්නේ නැහැ. නමුත් අපි අහන විදිහෙන් අපිට එක එක දේවල් එක එක විදිහට මිනිස්සුන්ගෙන් අහන්න පුළුවන්. සමහර අය ආසයි පෞද්ගලික දේවල් දැනගන්න. අපි කන්න කැමති රස කෑම උනාට සමාජ බහුතරයක් ආස කුණු රසයට. ඉතින් එතනින් තොර වෙච්ච සාකච්ඡාවකට ඔබට ආරාධනා කරනවා. මොනවාද අලුත් තොරතුරු?
බොහොම ස්තුතියි මේ ආරාධනයට. ඉතින් මේ දවස්වල මම රාජනී චෙල්ඩ්‍රාම් එකේ වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් ඊට අමතරව ටීවී දරණත් එක්ක එකතු වෙලා මගේ මං ආසම කරන පැත්තක් තමයි නිවේදනයේ පැත්ත. ඉතින් නිවේදනයේ පැත්තෙන් වැඩ කටයුතු කරනවා. ඉතින් මේ දේවල් තමයි සතුටින් ඉතින් ඉන්නවා.
රංගන ශිල්පිනියක් නම් අපි දකින්නේ ඇගේ රංගන කුසලතා. ගායිකාවක් නම් අපි ඇගෙන් දකින්නේ ගායන කුසලතා. හැබැයි අපි නොදන්න කතාවක් ඊටපස්සේ තියෙනවා. මං හිතන්නේ ඔබ මේක දැනගත යුතුයි. දෙරණ ලිටල් ස්ටාර් සීසන් 2 වයස අවුරුදු 12න් පහළ නර්තනංශයේ ජනප්‍රියතම පුංචි තරුව අද ලොකු තරුවක් කියලා. අපි මුලින්ම කියමු ඒ ගැන.
ඔව් ඒක ඇත්තටම හරි ලස්සන අතීතයක්. මොකද ඕනම කෙනෙක්ට මං හිතන්නේ ජීවිතේ සාර්ථක අපි සාර්ථක තැනක් අපි ආසයි හැමෝම ජීවිතේ ජයගන්න. ඉතින් මං හිතන්නේ ඒ ජයගන්න තැනට මං අද ඇවිල්ලා ඉන්නේ ටීවී දෙරණ නිසා. මොකද මගේ පුංචි කාලේ ලස්සන වෙන ටීවී දෙරණ නිසා මතක් කරන්න ඕනේ 2008 වසරේදී මන්දරෙන් ලිටල් ස්ටාර් තරඟයට සම්බන්ධ වෙනවා, තරඟයට සහභාගි වෙනවා. ඉතින් ඇත්තටම ස්ටාර් නෙමිට කියන්නේ ලිටල් ස්ටාර් පටන් ගන්න, يعني ලිටල් ස්ටාර් කියන නම එන්නේ ඇත්තටම ස්ටාර් නෙමිට වලින් පස්සේ. ඉතින් මට ගොඩක් සතුටුයි. මොකද අර දැන් ස්ටාර් නෙමිට එකෙන් පටන් ගත්ත මේ තරඟාවලිය ඊට පස්සේනේ මේ ලිටල් ස්ටාර් විදිහට නාමය යොදාගන්නේ. ඉතින් මේ ලිටල් ස්ටාර් කියලා කියන්නේ ඇත්තටම ඒ කාලේදී මර එක මර බ්ලාස්ට් එකක්. කුඩා දරුවන්ට, يعني ඒ කාලේ විතරක් නෙමෙයි, දැන් සීසන් 11ක්ම ඇවිල්ලා තියෙනවා. මම කියන්නේ ඒ කාලේ ඒ පටන් ගත්ත තරඟාවලිය ලිටල් ස්ටාර් නාමෙන් ලෝකේ පුරාම පුංචි ළමයි වෙනුවෙන් තියෙන එකම රියැලිටි වැඩසටහන. ඉතින් මං හිතන්නේ එච්චර ලොකු තරඟාවලියක සම්බන්ධ වුණ නිසා මට නර්තන තරුවක් විදිහට විතරක් නෙමෙයි රංගන ශිල්පියෙක් විදිහට හඬකැවි නිවේදිකාවක් විදිහට සහ නිවේදනය පැත්තෙන් මට අවස්ථාවන් කීපයක් සහ මගේ දක්ෂතා තව තවත් එළියට ගන්න මට අවස්ථාව ලැබෙන්නේ දෙරණ ලිටල් ස්ටාර් තරඟාවලියට සම්බන්ධ වුණාගෙන් පස්සේ.
එන්නේ නර්තනයට. හැබැයි ඉස්මතු වෙන්නේ දක්ෂතා ගොඩක්. අදයි ඒ දක්ෂතාවලින් ඒ ආධුනිකත්ව මට්ටමේදී ජයග්‍රහණ රැසක් හිමි කරගෙන තියෙනවා. ඔබේ ගම කොහෙද?
මම රත්නපුර නිවිතිගල.
නිවිතිගල. එතකොට ලිටල් ස්ටාර් එන්නේ නිවිතිගල ඉඳන්.
අනිවාර්යයෙන්.
ඒ කාලේ ලේසි පහසු නෑ.
මම මේ වෙලාවේ කියන්න කැමතියි මේ ප්‍රෝග්‍රෑම් එක බලන අපේ මේ ප්‍රේක්ෂකයන්ට. දැන් අපි හිතමුකෝ දැන් මම ගමකනේ. දැන් මම නිවිතිගල ඉඳලා කොළඹට එනවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. එතකොට ඒක ඒ දැන් මට සහෝදරයන් දෙදෙනෙක් ඉන්නවා. එතකොට ඒ දෙදෙනාගේ වැඩ කටයුතුත් එක්ක මං වෙනුවෙන් අම්මයි තාත්තයි කැප වෙනවා කියන්නේ ඒක මාට කැප කිරීමක්. අක්කලා දෙන්නගේ වැඩ බලන්නත් ඕනේ, මගේ ගමනට උදව් කරන්නත් ඕනේ. ඉතින් ඒ දේවල් කියන්නේ දුර ප්‍රශ්නයක් වුණා නම් මගේ දෙමාපියන්ට අද අංජුමාලකෝ. ඉතින් ඇත්තටම දැන් මමත් පුංචි වයසකනේ, මාව අම්මා මාව ඩාන්සින් ක්ලාස් එකට දාන්නේ මං 3 වසරේ. එතකොට ඒ පොඩි වයසෙන් මං පටන් ගත්ත දේ එතනින් එහාට යාට ඕන උනේ මේක ගමට විතරක්, ඒ කියන්නේ ගමේ ඩාන්සින් ක්ලාස් එකකින් නතර කරන්න විතරක් නෙමෙයි. එයාට ඕන උනා මගේ මේ ටැලන්ට් එක, මගේ දක්ෂතාවය අරගෙන යන්න පුළුවන් උපරිම තැනකට ගේන්න. එතකොට ඒක මට ගමේදී කරන්න අමාරුයි. මොකද නිවිතිගල මම ඉන්නේ, මට යන්න පුළුවන් හොඳ ගුරුවරයෙක් යටතේ ඉගෙන ගන්න විතරයිනේ. එතකොට මට වැඩිය මගේ අම්මට අවශ්‍යතාවය තිබ්බේ එතනින් එහාට එක්කගෙන යන්න නර්තනය පැත්තෙන්. එතකොට මම බලාගෙන ඉන්න අද මගේ මේ ප්‍රෝග්‍රෑම් එක අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි බැලුවොත් මම කියන්න කැමති කවදාවත් තමන්ගේ දැන් නිවිතිගල ඉඳන් කොළඹේ මං කියන්නේ පොඩි දෙයක් නෙමේ, පොඩි දුරක් නෙමේ කියලා. එතකොට ඒක දුරයි. අනේ මට තව දරුවෝ ඉන්නවා. ඒ නිසා කවදාහරි අද කරන්න තියෙන දේ දරුවා වෙනුවෙන් අපි හෙටට කල් දැම්මොත් සමහරක් විට එයාගේ අනාගතයම වෙනස් වෙන්න පුළුවන්. එයාට යන්න තිබ්බ මාර්ගය, එයාට යන්න තිබ්බ දුර එක මොහොතකින් අර එක කල් දැමීමක් නිසා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මං අද මගේ අම්මටයි තාත්තටයි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. එදා ඒගොල්ලෝ කම්මැලි නොවි, හරි අපි මෙයා ලොකු වුණාට පස්සේ අපි කොළඹට ගිහිලා මේ වැඩේක පටන් ගමු කියලා හිටියේ නෑනේ. ඉතින් ඇත්තටම මට ගොඩාක් සතුටුයි ඒ ගැන. ඒ කියන්නේ කල් දැමීමක් කරන් නැතුව මගේ ජීවිතේ මට මේ විදිහට ඉස්සරහට එන්න මට ශක්තියක් වුණ එක, මට අත දුන්න එක ගැන මට දෙමාපියන් ගැන ගොඩාක් සතුටුයි.
මේ ලෝකේ රකින්න භෞතික දේවල් ජීවිතේට අපි ජීවිත එක කාලෙකදී අපිට සමීප කරගන්නවා. මේවා තමයි අපි රකින්න ඕනේ. යාහන වාහන, ඉඩකඩම් මේවා. අරම මේවා ගොඩාක් ජාති කියන්න පුළුවන්. හැබැයි හර්ෂි ජීවිතේ අනා කැව්වේ, බැන බැන හෙව්වේ, හොය හොයා ඇඬුවේ අම්මා විතරයි. ජීවිතේ මිනිස්සෙක්ට පේන්න බැරි, පේන්නේ නැති බරක් ඉස්සුවේ තාත්තා විතරයි. ඒ කැපකිරීම ඔවුන් හිතන ඔවුන්ගේ වගකීමක්, යුතුකමක් කියලා. හැබැයි කාලයක් ගියාම ඒ වගකීම යුතුකම දරු වෙච්ච අපිට අමතක වෙන දවස් එනවා. ඒක අපි දෙන කාර්ය බහුලත්වයේ විවිධ ලස්සන හේතු අපි කියනවා. හැබැයි ඒ කැපකිරීම ඔබට මතක තිබුණේ එක අපි ඔබට ගරු කරනවා. ලිටල් ස්ටාර් වල ඒ රැකගෙන ආපු ගමනේ කොළඹවට පස්සේ අමතක නොවනම සිදුවීම මොකක්ද?
ගොඩක් තියෙනවා. මොකද මම 2008 නේ ඇත්තටම කොළඹ යන්න එන්න පටන් ගත්තේ. එතකොට ඒ කියන්නේ ඒ 2008 ඉඳන් ලිටල් ස්ටාර් මම මේක කියන්නම ඕන දෙයක්. මොකද දැන් මං කිව්වනේ අම්මට ඕන වුණා නර්තනයේ පැත්තෙන් මාව ඉහළටම ගෙනියන්න කියලා. හැබැයි ඉස්සර දෙර ලිටල් ස්ටාර් අපේ රෙකෝඩින්ග්ස් තිබුණේ සරසවි චිත්‍රාගාරේ කැලණිය. එතකොට එතනම ඉස්සරහා එක හෝල් එකක් එහා පැත්තේ කැම්පස් එක තියෙන්නේ. ඉතින් බස් එක ගන්න එනවා අපි දෙන්නා, අක්කයි මමයි අම්මා අපි තුන්දෙනා එතන බස් හෝල් එකට එනවා. එතකොට අම්මා නිතරම කියන දෙයක් තමයි ඔයා කවදාහරි මේ කැම්පස් එකට ඇවිල්ලා ඉගෙන ගන්න ඕනේ කියන දේ නිතරම මගේ ඔළුවට එනවා. ඒ කියන්නේ මම අතන ඩාන්ස් කරලා පුදුම මහන්සියකින්. හැබැයි එයා දැන් සමහරක් වෙලාවට දැන් අම්මට කියන්න පුළුවන් ඔයා ඩාන්සින් කරන්න, ඩාන්සින් වලින් ඉස්සරහට යන. අතන මම මහන්සියලා එතනත් රවුන්ඩ් එකක් වින් කරලා ආයි එතනින් එහාට එළියට බැස්සහම මම ලිටල් ස්ටාර් තරගෙ නෙමෙයිනේ. මම බස් එකේ නගින්න ළමෙක්. එතකොට අම්මා මට කියන්නේ බස් හෝල්ට් එකට ආවට පස්සේ ඔයා මෙතනට අවිලා කවදා හරි ඉගෙන ගන්න ඕනේ. ඒක මට මාර විදිහට මගේ ඔළුවට ආවා. දැන් එතකොට ඩාන්ස් එනත් තියෙනවා මං කැම්පස් එන්නත් ඕන. එතකොට මගේ ඔළුවේ වැඩ කරා මේ දෙකම. ඊට පස්සේ මට ඇත්තටම දැන් මම දැන් මේ දේවල් එක්ක කියන්නේ අම්මා මාව එක දෙකට කොටු කරේ නැහනේ. මම 2008 ඉඳන් මම 2015 තමයි මම යුනිවර්සිටි එකට තේරුනේ. එතකම්ම මම කොළඹ යනවා එනවා. මම අමතක නොවන සිදුවීම කියන්නම්. ඒ කියන්නේ ලිකල් ස්ටයින්කට SMS රවුන්ඩ්ස් දෙනවනේ. එතකොට අනිවාර්යයෙන්ම අපි SMS හොයාගෙන ගියොත් තමයි අපිට SMS ලැබෙන්නේ. මේ වෙලාව විශේෂයෙන් මතක් කරන්න ඕනේ මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් වගේම මට SMS කරපු ජනතාව. ගොඩ දෙනෙක් ඉන්න අද මම මෙතන ඉන්න මගේ අම්මා තාත්තා වගේම ඒ කාලෙදි ටීවී දෙරණ මාත් එක්ක ශක්තියක් වුණා වගේම ප්‍රේක්ෂකයෝ මට SMS කරපු නිසා තමයි මං ජනප්‍රියම තරුව වුණේ. ඉතින් අම්මා SMS එකතු කරන්න ගියාම අම්මගේ එක ෂෝ එකක් තියෙනවා. ඒක ඇත්තටම මේ ඒක ගෙවිලා. ඒ කියන්නේ එයා එහෙට මෙහෙට ගිහිල්ලාම ගෙවිලා. ඉතින් අර ඒ වගේ හරි සුන්දරම නැහැ. ඒකේ ප්‍රතිඵලය සුන්දරයි. හැබැයි ඒ තරගේ දිනවන්න පුදුම විදිහට මහන්සි වුණා අම්මා. පුදුම විදිහට මහන්සි වුණා. ඉතින් මට තේරෙන්නේ නැහැ මට පොඩි වයසක අවුරුදු 11ක් වගේ වෙන්නේ. අර අම්මා දුන්න පුෂ් එකට මම යනවා. සමහරක් වෙලාවට මට කම්මැලි හිතුන අවස්ථා අනන්තයි. අම්මේ මට මේක කරන්න බෑ. ඊට පස්සේ හැබැයි කිසිම දවසක විභාගයක් තිබුණත් කම්පිටිෂන් එකෙන් පස්සේ මම කියන්නේ එදා දවසේ ඒ කම්පිටිෂන් එකෙන් පස්සේ ආයි මට ඒ දවසේම කියන්නේ අපි හිතමුකෝ අද මට කම්පිටිෂන් එක නම් ආයි දැන් මම උදේ හෙට උදේ පාන්දර තමයි ගෙදර යන්නේ. පාන්දරේ මම බස් එකේ යන්නේ. දෙකට බස් එක නැගලා 5 විතර වෙනවා ආයි රත්නපුරෙන් බහිනකොට සමහරක් වෙලාට. ඒ දවසේ මට එක්සෑම් උත් තියෙනවා. එතකොට අම්මා මට චුට්ටක් චූටි රෙස්ට් එකක් දීලා ආයි ටී එකක් හදලා ගෙනත් දෙනවා විභාගේ. අද විභාගේ. එයා මට එදා රෙස්ට් කරන්නත් අවස්ථාව දුන්නා නම් මම ඉගෙන ගන්න එකෙන් චුට්ටක් ඔන්න පණිනවා සමහරක් වෙලාවට. ඒක මට මහන්සියක් වෙන්න දැනෙන්න දුන්නේ නැහැ. ඒක ඒ කියන්නේ මං හිතන්නේ ඒක මානම ශක්තියක්. අම්මයි තාත්තයි පිටිපස්සෙන් ඉඳලා අපිට ඒ දෙන ශක්තිය මානම ශක්තියක්. ඉතින් අර ඒ වගේ තව ඉතින් ගොඩක් දේවල් තියෙනවා. අපි පාන්දර දෙකටත් මං සමහරක් වෙලාවට බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නවා මේකප් දාගෙන. මොකද මේකප් රිමූව් කරන් ටයිම් එකක් නැහැ. සමහරක් වෙලාවට බස් එක නැග්ගම ඉස්සරහා සීට් එකේ අම්ම يعني අර ඩ්‍රයිවර් එකේ සීට් එකේ පිටිපස්ස සීට් එකේ තියෙන එතන ඉතින් අර සීට් තුනේ ඒ වගේදී චූටි කැලලක් හමුනොත් අම්ම මට ඉඩ අරන් දෙනවා. මිනිස්සු මන් දිහා නිකන් හොල්මනක් වගේ බලනවා. ඇයි පාන්දර දෙකට ඉදිරියෙන් මේකප් දාගෙන සමහරක් වෙලාවට කස්ටියුම් එක පිටින් බස් එක නැගින වෙලාවත් තියෙනවා. ඉතින් ඒ නර්තනයේ පැත්තෙන් يعني අම්මා මාව ඩාන්සින් වලට කොළඹට එක්කගෙන ආවට පස්සේ තව ඉතින් ගොඩාක් දේවල් තියෙනවා මම ඇක් කරන්නත් ආවනේ. ඉතින් ගොඩාක් දේවල් තියෙනවා අමතක නොවන සිදුවීම්.
ජීවිතේට අපිට ලැබෙන දේවල් ලේසියෙන් ලැබුණොත් අපිට ඒකේ වටිනාකමක් නැති වෙනවා. අපිට ඒකේ අගයක් නැති වෙනවා. ඔබට ඔය ලැබිච්ච දේවල් අපි කියන්නේ උඩින් පාත් වෙලා ලැබෙනවා කියලා. එහෙම ලැබුණා නම් ඔබට දැනෙනේ සංවේදීත්වය ඔබට නොදැනෙන්න තිබුණා. නමුත් කටෝර කටුක කැපවීමක් නිසා ඔබ අද යම් තැනක ඉන්නවා.
අනිවාර්යයෙන්.
ඒ නිසා ඔබට කඳුළු වෙනවා නම් කඳුළු ආයුත්තේ සාර්ථකත්වයේ කියන එක මත රඳා පැවතුණා.
අනිවාර්යයෙන්.
දැන් ලිටල් ස්ටාර් පුංචි දරුවෙක්. දැන් ඔබ තරුණියක් බවට පත් වෙලා තියෙනවා. දැන් මේ තරු ගුණය දැන් ස්ටාර් වුණා ඩාන්සින් හරි. දැන් මේක පවත්වාගෙන ආපු නිසා දෝ කියලා මට හිතෙනවා. දැන් රංගන ශාස්ත්‍රයේ අවස්ථාව ලැබුණේ කොහොමද? මේක පවත්වාගෙන ආවේ සහ ඒ මාර්ගයෙන් කොහොමද රංගන ශාස්ත්‍රයට පිවිසෙන්නේ?
කවදාවත් මගේ ජීවිතේ මට රංගන ශිල්පිනියක් වෙන්න ඕන කියන දේ මගේ ඔළුවට කවදාවත් මගේ වැටිලා නැහැ. අර මං කලින් කිව්වත් වගේ මං නර්තන ශිල්පිනියක් වුණෙත් මං ඒක හොඳට ඉගෙන ගත්තෙත් මගේ අම්මා මාත් එක්ක මට හැම වෙලාවකම ඒකට ශක්තියක් වුණා. හැබැයි රංගන ශිල්පිනියක් වෙන්න ඕනේ කියන දේ මට කිසිම ආසාවක් තිබිලා නැහැ. ඒකත් මම කියන්න ඕනේ ඒකත් හිතෙන්නේ ඒ ස්කිල් එකත් ඒ දක්ෂතාවයත් මගෙන් හොයන්න ඉදිරිපත් වෙන්නේ අම්මා. එතකොට මා අංජුමාලාව ගත්තම මගේ මේ හැම ස්කිල් එකක්ම හැම දෙයක්ම එළියට එන්න ඉගෙන ගන්න කේනම් බව මං ඒ ලෙවල්සට මං ජපනිස් කරා. ඉතින් මම හරි ආසයි ලැන්ග්වේජස් ඉගෙන ගන්න. ඉතින් ඔය ලැන්ග්වේජ් එක දැන් ලැන්ග්වේජස් වලට ආසයි කිව්වම අපිට ෆ්‍රෙන්ච් කරන්න පුළුවන්, කොරියන් කරන්න පුළුවන්, ජපනිස් කරන්න පුළුවන්, රෂ්‍ය ඕන දෙයක් කරන්න පුළුවන්. එතකොට මම අතරමං වෙනවා මම මොන ලැන්ග්වේජ් එක තෝරගන්න කියලා. එතනදි අම්මා කිව්ව දේ තමයි මේ ඒ ලෙවල්ස් වල මම සබ්ජෙක්ට් තෝරගන්නකොට ඔයා මම ෆ්‍රෙන්ච් මම ෆ්‍රෙන්ච් ඉගෙන ගන්නත් මම ටීචර් කෙනෙක්ට කතා කරා. ජපනිස් ඉගෙන ගන්නත් ටීචර් කෙනෙක්ට කතා කරා. හැබැයි අම්මා කිව්ව දේ තමයි ඔය ජපනිස් ඉස්සෙල්ල කරන්න. මම මුල්ම දවසේ දුල්ෂිකා සෙන්සි ගාවට මම රත්නපුරේ ක්ලාස් ගියේ. මම මුලින්ම පාඩම ඉගෙන ගන්නකොට මගේ අම්මා පිටිපස්සේ ඉන්නවා. අම්මා අදටත් දන්නවා කොරේ සොරේ අරේ ලෙසන් එක. මොකද අම්මා මාත් එක්ක හිටියා. මං ඒක මම ජපනිස් ලැන්ග්වේජ් එක අල්ල ගන්නම අපේ අම්මා දැක්කා. අර ඒ වගේ හැම වෙලාවකම අම්මා තමයි මං තුලින් මොකක් හරි විශේෂ දෙයක් දකින්නේ. එතකොට මම මේ රංගන ශාස්ත්‍රයට එන්න මට අවස්ථාව ලැබෙන්නේ මේක කියන්නේ අවස්ථාවක් කියන්නේ ඒ වගේ තීරණයකට එන්න. මෙයා මාව මේ ටෙලිනාට්‍යයක දකින්න අම්මට ආස හිතෙන්නේ නර්තනය නිසාමයි. හේතුව මං කියන්නම්. දවසක් මම ඩාන්සින් වලට මාර ආදරේ. ඉතින් දවසක් මම ඩාන්සින් අද අපි ආදරේ කරන දෙකින් පුංචි හරි එක්ස්පීරියන්ස් එකක් ලැබෙනකොට අපි හරි ආසයිනේ, පුංචි හරි අත්දැකීමක් ගන්න. ඉතින් ඒ වගේ මට අවස්ථාවක් ලැබෙනවා ඉන්දියන් ඇක්ට්‍රස් කෙනෙක් එක්ක ඩාන්ස් එකක් කරන්න. ගෲප් එකක තනියෙන් නෙමෙයි. ඉතින් ඒක කොච්චර වටිනවද? මම එතකොට පොඩි වයසක මා ලිටල්ස් ටයිම් වින් කරලා, නමුත් අර ලොකු දේවල් තේරෙන වයසක නෙමෙයි. ඉතින් මම අර ඉන්දියන් ඇක්ට්‍රස් එක්ක ඩාන්ස් කරන්න පුදුම ආසාවකින් හිටියා. මට උණත් හැදිලා හිටියේ. හැබැයි කමක් නෑ, මේක ජීවිතයට ලැබෙන මාර අවස්ථාවක් කියලා මම ගියා. අම්මා මාව එක්කගෙන ගියා. උදත් අම්මා මාව අසනීප වුණත් එක්කගෙන ගියා. නමුත් ෂෝ එක දවසේ මම රියසලුත් පාන්දර වෙනකම් කරලා ෂෝ එක දවසේ මට විතරක් ඒ අදාළ නැටුමට කස්ටියුම් එක නැහැ. හැමෝටම කස්ටියුම් ලැබෙනවා, මට විතරක් ලැබුණේ නැහැ. මං අද වෙනකම්වත් දන්නේ නැහැ ඒක උනේ ඇයිද, මගේ මෙෂර්මන්ට්ස් නැති නිසාද අනුමම මහන්.
ඒක නර්තන කණ්ඩායමකට නියෝජනය කළා.
කණ්ඩායමක් නියෝජනය කරා. ඉතින් මං අද වෙනකම් දන්නේ නැහැ ඇයි මට ඒ කස්ටියුම් එක ලැබුණේ නැත්තේ කියලා. දැන් අවුරුදු අම්බෝ 3 4 5කටත් වැඩි කලින් ඇත්තටම මං ඇහුවෙත් නැහැ. අම්මා අහන්න ගියෙත් නෑ, අද වෙනකන් අහන්නෙත් නෑ. හම්බ වෙනවා ඒත් අහන්නේ නෑ. මොකද එදා ඒ කස්ටියුම් එක නැති වුණ නිසා අම්මා තීරණය කරනවා මෙයා තවදුරටත් ඩාන්සින් ගෲප් එකක ඩාන්ස් කරන්න අවශ්‍ය නෑ. ඒ කියන්නේ ඩාන්සින් ගෲප් එකක ඩාන්ස් කරනවා කියන්නේ හැමදාම මට යන ටයිම් නැහැ. නමුත් මට අවස්ථාවක් ලැබුණාම අර වගේ දේවල් වලදී මම සම්බන්ධ වෙනවා. ඉතින් අම්මා තීරණය කරනවා මට මේ දේ ගැලපෙන්නේ නැහැ. මෙයාට මේ දේවල් වුණාම දරා ගන්නත් අමාරුයි. අම්මා හිතනවා මාව අංජුමාලව තනි අයිකන් එකක්, තනි බ්‍රෑන්ඩ් එකක් කරන්න ඕනේ, හර්ෂි අංජුමාලා. ඊට පස්සේ තමයි අම්මා ට්‍රයි කරන්නේ මාව ඇක්ටිං වලට ගේන. එතකොටම මගේ වාසනාව කියලා කියන්නේ මං හිතන්නේ මේ දේවල් මට ඇත්තටම ඒ අම්මගේ අවංකකම මගේ තියෙන يعني ඒක අසරණ වුණත් නෙමෙයි ඇත්තටම එදා හරියට දුක හිතුණා. මොකද ගොඩක් බලාපොරොත්තු එක්කෙන ගියේ දැන් මේ ඇක්ට්‍රස් එක ඩාන්ස් කරන්න.
මම අහන්නේ දැන් උතන නර්තන කණ්ඩායමක් නම්.
ඔව්.
අපි හිතමු නර්තන කණ්ඩායමේ 10 දෙනෙක් ඉන්නවා කියලා.
හ්ම්.
එතකොට මේ 10 දෙනා මේ නර්තනය ඉදිරිපත් කරන්න තේරීපත් වෙලා ඉන්නවා කියලා.
ඔව්.
එතකොට අදාළ පුහුණු වීම කරලා තියෙනවා කියලා.
කරලා තියෙනවා.
10 දෙනෙක් නටනකොට.
ඔව්.
9 දෙනෙක්ට ඇඳුම් මෙහිලා එක්කෙනෙක්ට මෙහුන්නේ නැත්තේ ඇයි?
ඒ කියලා ඉතින් මට
ඔබ දන්නෙත් නැහැ.
මම දන්නෙත් නැහැ.
ඇහුවෙත් නැහැ.
ඇහුවෙත් නැහැ. අහලා වැඩක් නැහැ. මොකද එතකොට ඒ වෙලාවේ මට අඳුම කොහෙන්ද? ඉතින් හැබැයි මට ඒක ගැන දුක නැහැ. මට ඒ අඳුම ලැබුණ නැහැ. මට දුකයි. මේ මට ඒ අයිටම් එකට යන්න බැරි වුණ එක දුකයි. නමුත් මට ඒ සිද්ධිය නිසා අම්මා තව දෙයක් මගෙන් හොයාගත්තනේ. එතකොටම තමයි මට ඇත්තටම මම කැම්පස් සිලෙක්ට් වෙනවත් එක්කම තමයි මේ මොකද්ද දෙරණින් සිදු ටෙලිනාට්‍යයට ස්ක්‍රීන් ටෙස්ට් එකට කතා කරන්නේ. ඉතින් අතනින් පටන් ගත්තා. දැන් ඉතින් මට සතුටුයි.
සිදු ඔබගේ කියන්නේ වෘත්තයේ මේ පළවෙනි ටෙලි ඩ්‍රාමා එක.
ඔව්.
කොහොමද මේකට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ?
සම්බන්ධ වෙන ලැබෙන්නේ ඇත්තටම මම ඉතින් පොඩි කාලේ නම් දරණත් එක්ක හිටියා කියලා කිව්වනේ. ඉතින් සිඳු එකට සිඳු ගයනිගේ චරිතට මේ කෙනෙක්ව හොය හොය හිටියා. ඉතින් මම ස්ක්‍රීන් ටෙස්ට් ආවා. එදත් ඉතින් මම කියන්න ඕනේ ඇත්තටම ස්ක්‍රිප්ට් එක ගත්ත ගමන් මම ඇක්කලා මට මාසාවක් තිබිලත් නැහැ. ඉතින් මට මේක අලුත් එක්ස්පීරියන්ස් එකක්. ස්කෝලේ ඉතින් ඩ්‍රාමා කරලා තියෙනවා. හැබැයි මේ ටෙලි ඩ්‍රාමා එකක් ඒක ඉතින් අලුත් දෙයක්නේ. ඉතින් ස්ක්‍රිප්ට් එක ගත්ත ගමන් ඇත්තටම මට හිතුණා මට තිබුණේ දිලුම් එක්ක දිලුම් අයියත් එක්ක වැව ළඟ එයාට දෙබසක් කියන්න තමයි තිබුණේ ස්ක්‍රීන් ටෙස්ට් එකේදී. ස්ක්‍රිප්ට් එක බැලුවා ලයින්ස් ටිකත් ඕකේ මතක තියෙනවා හැබැයි ඇක්කරන්න දන්නේ. ඉතින් මම මේ වෙලාවේ ගොඩක් ආදරෙන් මතක් කරන අපේ ජානක සේවර්ධන සර් සහ ලක්ෂිරි සර්ව. මම ජානක සර් හිටියාද ස්ක්‍රීන් ටෙස්ට් එක වෙලාවේ? මම කිව්වා සර් මේක හරියන දෙයක් නෙමෙයි මට ඇක් කරන්න බෑ. ඊට පස්සේ පිස්සුද කෙල්ලේ ඕක කරන්න ඔයාට පුළුවන් කියලා කිව්වා. මාව ෂූටිනුත් ගෙන්නුවා. ඊට පස්සේ තායි එපිසෝඩ් දෙකක් විතර ගියාට පස්සේ ඒඩීට කෝල් කරලා කිව්වා අයියේ මට රඟපාන්න බෑ ටීවී එකේ දැක්ක එක හරියන්නේ නැහැ මාව අයින් කරන්න ඕකේ. ඊට පස්සේ අපේ ප්‍රදීප් අයියා අපේ ඒඩී එයාත් මට කිව්ව දෙයක් තමයි නංගි ඔයාට තාම තේරෙන්නේ නැහැ ඔයා තාම පොඩීනේ මේ ශේෂ්ත්‍රයට එන්න ගොඩාක් කට්ටිය බලාගෙන ඉන්නවා. ඔයාට මේ ලැබිලා තියෙන දේ ඔයා කොහොම හරි කරන්න බෑ කියන්නේ නැතුව. ඉතින් මං හිතන්නේ අම්මත් මට කිව්වා මොකද මම සාමාන්‍යයෙන් මට බැරි දැනනවා මම බෑ කියලා කියනවා.
ඒක නේද දැන් මම මේ අහන්නේ එහෙම කියනකොට අම්මා කොතනද හිටියේ?
ඉන්න ඒක තමයි. මේ කියන්නේ දැන් අම්මා ස්ක්‍රීන් ටෙස්ට් එක කළා අම්මට දැන් හරි දැන් අපි තුන්දෙනා අම්මයි තාත්තයි මමයි කාර් එකේ යන්නේ. මම ඉතින් අර මැද මෙහෙම සීට් එකේ එල්ලලා මොකක් අම්මේ ඕක නම් හරියන දෙයක් නෙවෙයි. ඕකද දැන් අම්මට හරිද අම්මට හරි ඌමනාව. මට ඒ උනාට එහෙම කිසි ඌමනාවක් නැහැ. මට පස්සේ තමයි තේරුනේ අරක මට දුකක් නේ. මං එතනින් එහාට දෙයක් හිතුවේ නැහැ. කස්ටියුම් එකෙන් පස්සේ මම හිතුවේ නැහැ වෙන දෙයක්. ඒක මට දුකක් විතරයි. හැබැයි අම්මා එතනින් ලස්සන දෙයක් අරගෙන මගේ තව දෙයක් ඉතින් එළියට ගත්තා. කොහොම හරි ඉතින් අදටත් ජානක සර් එහෙම කියනවා මේ දැන් රජනී කී අපේ ප්‍රොඩියුස් ජානක සර්නේ කොහොමද එදා මට බෑ කියලා දාලා ගියා නම් අද කොහෙද ඉන්නේ කියලා වගේ අහනවා ඉතින්.
ඊට කලින් අම්මා හෙවෙ නැද්ද?
නෑ අම්මා මං කොච්චරද අම්මා දන්නවා වගේ පොඩි ගතියක් තියෙනවා. සාමාන්‍යයෙන් මොකක් හරි මට තේරුණොත් එහෙම මේක පොඩි මහන්සි වැඩක් කියලා අම්මේ බෑ වගේනේ කියලා කියනවා මම. අම්මා තමයි නෑනවා මේකට ගිහින් බලන්න කියලා කියන්නේ. ඉතින් මම බෑ කියලා ඒ විදිහට ගොඩක් දේවල් අතහැරියා නම් එහෙම දැන් ගොඩක් ඒවා අතහැරලා.
අපි මේ දැන් හර්ෂිගේ ආරම්භය දැන් ටෙලිනාට්‍ය වලට ආපු විදිහ මේ ගැන කතා කරා දැන් ඔබට අවබෝධයක් තියෙනවා. පොඩ්ඩක් මේ සමාජගත වෙන මාතෘකාවක් කතා කරන්න. දැන් මේ ශේෂ්ත්‍රය ලේසි පහසු පරම සුන්දර පාරිශුද්ධ ශේෂ්ත්‍රයක් නෙමෙයි කියලා සමාජය තුළ මතයක් නිර්මාණය වෙලා තියෙනවාය. මේක නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද කියන එක ගැන හාරලා හොයලා බලන්න අපිට අවශ්‍යතාවයක් නැහැ මෙතනදී. හැබැයි මේක ඇතුලේ කුහකත්වය වාණිජමය පරමාර්ථ අපි කියන ඊර්ෂ්‍යාව අවස්ථාව නොලැබීම් ලැබීම් මේ හැම දෙයක්ම මේක ඇතුලේ තියෙනවා. ලොකු රේස් එකක්. මේ රේස් එක දුවන අය ඉන්නවා සමහර අය. يعني මේ රේස් එක දුවන්න ඕනේ. හරිෂිත් එක්ක දුවන්න ඕනේ. ඒ කාලේ නම් මාලිනී ෆොන්සේකාත් එක්ක දුවන්න ඕනේ. ඒ හිටපු රංගන ශිල්පිනියන්. ඒක මෑතක ආධුනිකත්වෙන් පිරිච්ච ගොඩාක් රංගන ශිල්පිනියන් ඉන්නවා. ඒකට අපිට පේන තරංගයක්. මේ තරංගේ මේ රේස් එකේ ඔබ ඉන්නවද?
නැහැ. ඒක මම හරිම ඩිරෙක්ට් කියනවා. නැහැ. මම අද ඒ කියන්නේ මම අද මේ ඉන්න තැන ගැන මං කරලා තියෙන නිර්මාණ ගැන බැලුවොත් මේ කිසිම දෙයක් කාත් එක්කවත් තරඟකාරීත්වයක කරපු දෙයක් නෙමෙයි. තව ඉස්සරහටත් එහෙම නැහැ. මොකද මම කොහොමත් විදේශගත වෙන්න බලාගෙන ඉන්න කෙනෙක්. එතකොට සමහරු මගෙන් අහනවා දැන් ඔයාගේ හොඳම කාලේ ඇයි ඔයා කොහොමද මේ දේවල් දාලා යන්නේ කියලා මගෙන් අහන අවස්ථා ගොඩාක් තියෙනවා. හැබැයි මට හෙට යන්න වුණත් මම මට يعني දුකක් නෑ අම්බෝ මේ දේවල් දැන් මට මේක තියෙනවා ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා මෙහෙම තියෙනවා කියලා මට දුක නැහැ. හේතුව තමයි මම ඇත්තටම මම ගොඩක් ප්‍රෝග්‍රෑම් සොල හැම චැනල් එකකම එහෙම ඉන්න රංගන ශිල්පිනියක් නෙමේ. මං අදටත් රාජනී ටෙලිනාටි විතරයි වැඩ කරන්නේ. ඉතින් ඒක මගේ පෞද්ගලික කැමැත්ත. හේතුව තමයි ඒක මම දකින විදිහට මම ඒ කරන වැඩේ මගේ ඒ චරිතේ ප්‍රේක්ෂකයන්ට මතක හිතන විදිහට හරිම ආදරෙන් ඒගොල්ලන්ට මට ආනේ මේ මෙයා නේද කියලා කතා කරන්න පුළුවන් විදිහට මං ඒ දේ කරනවා. එතකොට මම ඕක තරගකාරීත්වයකට කරා නම් මට ඇත්තම ටෙලිනාට්‍ය එනවා. මට වැඩසටහන් එනවා. හැබැයි මං ඒ කිසිම දෙයක් ඒ කියන්නේ මට ඕන නෑ මගේ ලයිෆ් එක බිසි කරගන්න. ඇත්ත මට තව ජනප්‍රියත්වය ලැබෙනවා, මට මුදල් ලැබෙනවා මම කරන දේ. මොකද අපි මේ කරන්නේ හරිම වටින දෙයක්. මේ ශේෂ්ත්‍රයේ ඉන්න හැමෝම හරි වටිනා කියන පුද්ගලයන් සහ මේක වටිනා කියන රැකියාවක්. ඉතින් මට දේවල් කරන්න ඕන තරම් අවස්ථා තියෙනවා. නමුත් මං ආසයි කරන දේ එක දෙයක් ඒක හරි ලස්සනට කරගෙන මගේ පවුලයත් එක්ක මටත් මනස නිදහස් මම ඉන්න හරි කැමති කෙනෙක්. තරගකාරීත්වයට කවදාවත් මං යන්නේ නැහැ.
ඕනම දෙයක් ඕනාවට වඩා
ඕනෙම නැහැ.
ඒ නිසා නේ
අනිවාර්යයෙන්.
දැන් මට මේ උත්තරේ ඇතුළතදී දෙයක් අහන්න හිතුණා. ඔබ දන්නවද 2021 2022 වර්ෂ දෙකේ තමයි අපේ රටින් වැඩිම තරුණ තරුණියන් පිරිසක් මේ රට අත්හැරලා ගිහිල්ලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ප්‍රතිශත සංඛ්‍යා ලේඛන දත්ත අනුව බලපුවහම දැන් ඔබත් කිව්වා මේ මවත් ඉන්නේ නැහැ යනවා කියලා. යන්නේ පෞද්ගලික හේතුන් මතද නැත්නම් මහ පොළොව ඉන්න ඕනේ නැහැ කියලා හිතන මහ පොළයක් බවට හිතිච්ච හින්දා?
අනේ නැහැ, කවදාවත් නැහැ. මම දැන් ඇත්තටම අපි ජීවත් වෙනකොට අපිට ප්‍රශ්න එනවා. අපි විදේශ රටකට ගියත් ඇත්තටම සමහරක් වෙලාවට ස්වභාවික විපත් කියන දේවල් වලට අපිට මූණ දෙන්න වෙනවනේ. අපිට ඒ වෙලාවට ටග්ගල් ලංකාවට යන්න ඕන කියලා එන්න බෑ. කොහේ ගියත් අපිට ප්‍රශ්න තියෙනවා ජීවිතවල. දැන් මම ලංකාවේ ඉන්නේ, මටත් ඉතින් රටේ තියෙන ප්‍රශ්න වලට මටත් මූණ දෙන්න වෙනවා. මමත් ඒවා සමහරක් වෙලාවට අනේ ඇයි මෙහෙම වුනේ කියලා හිතනවා. ඉතින් නමුත් මම කවදාවත් යන්නේ ඒ නිසා නෙමෙයි. මට මෙහෙ ඉන්න බැරි නිසාවත්, මේ රටේ තියෙන අඩුපාඩුවල ඉන්න අඩුපාඩු නිසාවත් නෙමෙයි. මට පොඩි කාලේ නම් තිබ්බ ආසාවක් තමයි කවදාහරි මම විදේශගත වෙලා එහෙ ගිහිල්ලා ඉගෙන ගන්නවා කියන එක. සහ මම හරි ආසයි ෆොරිනර්ස්ලත් එක්ක එකට කතා කරන්න, ලැන්ග්වේජස් ඉගෙන ගන්න. මම ඉස්සර රික්වෙස්ටා ප්‍රෝග්‍රෑම් වලට ඇවිල්ලා කියනවා මේ මට මතකයි මාධවයියත් එක්ක එහෙම කියන අපේ අම්මා එක CD එකකට තරම් තිබුණා. මාධවයන ලොකු වුණා මොකද කරන්නේ අංජුම? මම කියන්නේ ඩාන්සින් ටීචර් කෙනෙක් වෙනවා කියලාවත් නෙමෙයි. මම ලැන්ග්වේජස් කරලා රට යනවා.
ඒ වගේදී ඒ අරමුණ තියලා තියෙනවා
එහෙම. තියෙනවා. මට ඇත්තටම මගේ ඔළුවේ තිබුණේ මොනවා හරි භාෂාවක රට යනවා. මොනවට රට යනවා දන්නේත් නෑ. රට යනවා. ඉතින් මේ ඉතින් දැත්ත සමහර ළමයි කියන්න පුළුවන් මම ඩාන්සින් ටීචර් කෙනෙක් වෙනවා එහෙමනේ. ඉතින් දැන් මම හිටපු අර මම පොඩි කාලේ නම් නිතරම මේ channel එකට එනවා යනවා එනවා මාධ්‍යත් එක්කනේ වැඩ කරන්නේ. ඉතින් ළමයෙක්ට ටග් ගාලා හිතන්න පුළුවන් එක්ක ඇක්ට්‍රස් කෙනෙක් වෙනවා එහෙම හිතන්න පුළුවන්. මම කියන්නේම රට යනවා කියලා. ඉතින් ඒක ඇත්තටම මට ආසාව තියෙන්නේ අර පිටරට ගිහලා ජීවත් වෙලා ඒ අත්දැකීමත් විඳින්න සහ ඒ කොලෙජ් එකට යන්න ඉගෙන ගන්න. දැන් මම මේ වෙනකොට මගේ ඩිග්‍රී එක සම්පූර්ණ කරලා තියෙන කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනී අධ්‍යයනය. ඉතින් මම මේ වෙනකොට බලලා තියෙනවා මගේ තව හයර් ස්ටඩිස් කරන්න කොලෙජ් එකක්. ඉතින් ඒ දේවල් වලට තමයි යන්න හිතාගෙන ඉන්නේ.
යන්න මේ ලෝකේ හොඳම අම්මා හිටියේ මට. මේ ලෝකේ හොඳම තාත්තා හිටියේ මට. මේ ලෝකේ හොඳම ඇඳුම් තිබුණේ මට. මේ ලෝකේ හොඳම ගෙයක් තිබුණේ මට. මේ ලෝකේ හොඳම කෑම තිබුණේ මට. මේ ලෝකේ හොඳම රට තිබුණේ මට. ඉතින් ඒක අමතක කරන්න එපා කොහේ ගියත් කියලා.
අනේ කවදාවත් නෑ. මොකද මං අද මං මෙතනින් එළියට ගිහාම මම යන්නේ ඕස්ට්‍රේලියාවට. මං මෙතනින් යනකොට අරගෙන යනවා මගේ පාස්පෝර්ට් එකේ තියෙන මං ඇක්ට්‍රස් කෙනෙක් කියලා. මට ඒක ලැබුණේ කොහෙන්ද? ඔස්ට්‍රේලියාවෙන්වත් කොහෙන්වත් නෙවෙයි. ඒක ලැබුණේ මට ලංකාවේ ඇතුලේ. ඉතින් මම ඒකයි කිව්වේ මම මේ කරලා තියෙන දේවල් මගේ ලාංකීය ජනතාවට කියන්නේ ලොකු පොඩි හැමෝම මට ගොඩාක් ආදරේ. ඉතින් මං හිතන්නේ මම ඩොක්ටර් කෙනෙක්, මම ලෝයර් කෙනෙක් නොවුනත් මම රංගන ශිල්පිනියක් විදිහට මගේ වයසට මම දෙයක් මම ජනතාවට ජනතාවගෙන් ආදරේ ලබන්න පුළුවන් විදිහට මම යමක් කරලා තියෙනවා. ඉතින් සතුටුයි කවදාහරි දවසක අයගෙන ගිහිල්ලා යන දවසට ආයෙත් ඇවිල්ලා ඉතින් තව ලස්සන දේවල් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.
ඒ කියන්නේ දැනට ඔබේ වෘත්තිය රංගනයද?
රංගනය සහ නිවේදනය.
වෘත්තිය. දැන් මේ වෘත්තිය ආධුනිකත්ව මට්ටමේ පළපුරුද්දක් තියෙනවනේ ඔබට. හොඳයිද වෘත්තිය කොහොමද මොකද හිතෙන්නේ?
ඇත්තටම හොඳයි. මම ඉන්න විදිහට මට හොඳයි. මොකද ප්‍රශ්න නැහැ. ප්‍රශ්න නැහැ කියන්නේ අර මං කියවනේ මම ගොඩක් බිසී කෙනෙක් නෙමෙයි කියලා. ඉතින් මට ඇත්තටම මම මේ කරන දේවල් එක්ක මමත් නිදහසින්, මගේ ඔළුවත් නිදහස්, මගේ අම්මට තාත්තට කරදරයක් නැහැ. මාත් එක්ක ඉන්න කිසිම කෙනෙක්ට මම මේ කරන දේවල් වලින් කරදරයක් නැහැ ඇත්තටම. ඉතින් මට මොකද කියන්න ඕනේ, මම දැන් රාජිනී ටෙලි නාට්‍යනේ මම මේ දවස්වල මේ ටෙලි නාට්‍යයක් විදිහට කරන්නේ. ඇත්තටම රාජිනී ටෙලි නාට්‍ය කියලා කියන්නේ මගේ ජීවිතේට තව අලුත් අරුතක් එකතු කරපු දෙයක්. මං හරි ආසාවෙන් හිටියා දරණත් එක්ක ওই වගේ ලස්සන චරිතයක් කරන්න. ඒක ඇතුලේ තියෙනවා ඇක්ටිං තියෙනවා, ඩාන්සින් තියෙනවා. ඉතින් අර මට ඒ දෙකම මගේ ඇතුලේ ඉන්න දෙන්නම අංජුමාලාගේ ඇතුලේ ඉන්න ඒ නර්තන ශිල්පිනිය, රංගන ශිල්පිනිය එකම තැනකින් ගන්න පුළුවන් වෙන චරිතයක් තමයි රාජිනීගේ අභී කියලා කියන්නේ. එහෙම තමයි.
දැන් මේ කාලීනයට ගැලපෙන ප්‍රශ්නක් තියෙනවනේ. දැන් ඉස්සරනම් අපි දන්න විදිහට ඔය දෙමව්පියන් අතර තරඟයක් තියෙනවනේ මේ දරුවන් සම්බන්ධ වෙලා. සාමාන්‍ය විවාහයේ ඔබ කතා වෙන ශිෂ්‍යත්වයට විතරයි අපි දන්න විදිහට. ඔව්. يعني දරුවන්ට වඩා උමනාවක් ශිෂ්‍යත්වයට අම්මලට තියෙනවා. ඒ දරුවන්ට ඒක තේරෙන්නේ නැහැ. හැබැයි ඒ දෙමව්පියන්ගේ තරඟය නිසා පීඩණයට ලක් වෙන්නේ දරුවා. ඒ වගේ දේවල් තියෙනවා. නමුත් පොඩ්ඩක් එතනින් එහාට ගිහලා හැරිලා බැලුවොත් මේ කලාවට සම්බන්ධ මාතෘකාවලදී ගායනය, නර්තනය, වාදනය, කලාකාමී දේවල් වලදී ඒ බාහිරව තමයි මේ පන්තිවලට දෙමාපියෝ දරුවන් යොමු කරන්නේ. අහන්න දකින්න ඇහෙන කසුකුසු තියෙනවා. දැන් මේ පන්තිවලත් නටන දරුවට වඩා, සින්දු කියන දරුවට වඩා, වාදන භාණ්ඩය වයන දරුවට වඩා උවමනාවක් දෙමව්පියන්ට තියෙනවා. ඒක සාධාරණයි. හැමෝම කැමති තමන්ගේ දරුවා ඉදිරියට යනවට. හැබැයි මේක කල්ලිවාදමය තරංගයක් බවට පත් වෙලා තියෙනවා. සමහර තැන්වල අපි දැකලා තියෙනවා. දැන් ඔබ නර්තනය හදාරපු සහ ඒ පන්ති ගිය කෙනෙක් විදිහට. ඒ කියන්නේ මේ වගේ ඒ මං කිව්ව දේවල් වල අත්දැකීම්
තියෙනවා. අනිවාර්යයෙන්ම. මොකද දැන් මමත් අර දැන් මතක් කළා වගේ ශිෂ්‍යත්ව ක්ලාස් එකේ ඉඳන්ම ඉතින් ගොඩක් වෙලාවට ඉතින් අම්මලා හරි ආසයිනේ තමන්ගේ දරුවා ඉදිරියට එන්න ආසයි. මගේ අම්මා වගේම අනිත් අම්මලත් කැමති තමන්ගේ දරුවා එතන විශේෂයි නම් කැපිලා පේනවා නම් කැමති. ඉතින් මම ඕක ඇත්තම ඩාන්සින් ක්ලාස් වල විතරක් නෙමෙයි, ඔය දැන් ඩාන්සින් ක්ලාස් එක ඇතුලේ සහ මේ ඔය ෂෝස් වල දෙහිමත් ඔය වගේ ප්‍රශ්න එනවා. ඒක ඇත්තටම වෙන්නේ දැන් ගෲප් එකක් ඩාන්ස් කරනවා නම් ඔව සාමාන්‍යයෙන් ස්කෝලවලත් එනවා ඇත්තටම.
දැන් ඔබට වෙච්ච එකක් කියන්නද?
ආ
ඔබට වෙච්ච එකක් කියන්නද?
මම කියන්නම්. ඒ කියන්නේ දැන් සමහරක් කරාට දැන් ගෲප් එකේ ඩාන්ස් කරනකොට මම ඇත්තටම කාලයක් තිබුණා මේ ස්ටේජ් එකේ අර මොකද්ද කර්ටන් එක තියෙන්නේ, කර්ටන් එක අස්සේ ඩාන්ස් කරපු කාලයක් තිබ්බා. ඇත්තමයි. ඒ කියන්නේ මට එන්න ඕන තරම් ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. හැබැයි ඉන්නේ මම කර්ටන් එකේ. මම ඩාන්ස් කරනවා පේන්නෙත් නෑ සමහරක් වෙලාවට. ඉතින් ඒ වගේ තව මේ මැද ඔය ඩාන්සින් ඩාන්ස් කරනකොට ස්ටේජ් එක මෙහෙම තියෙනවනේ, මැද ඩාන්ස් කරන්න ගොඩක් අය කැමතිනේ. ඔන්න ඉතින් ඔය මැද ඩාන්ස් කරනකොට ළමයිට වැඩිය සමහරක් වෙලාවට අම්මලා ඇයි අපේ දුව මෙහෙම වෙලා තියෙන්නේ, ඇයි අරයා මෙතෙන්ට එන්න තිබ්බනේ, ඔය වගේ කසකස යන වෙලාවල් තියෙනවා. සහ ඩාන්සින් ක්ලාස් ඇතුලේ වෙන්න පුළුවන් දේවල් තමයි මේක. මම මගේ අත්දැකීමෙන් කියන්නම්. ඒකත් දැන් සමහරක් වෙලාවට දැන් ටීවී චැනල් එකකින් වීඩියෝ කරන එකක් නะ ගොඩක් වෙලාවට ඔය ඩාන්සින් වලදී මම භරතනාට්‍යම් කරපු කෙනෙක් නිසා මම හොඳට දන්නා ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් ඉතින් ඔය ඩාන්ස් කෙනෙක් කියලා කියන්නේම ඇඟ විතරක් නටලා වැඩක් නැහැ මූණේ තියෙන ඕන ලස්සනට භාවම් තියෙන්න ඕනේ ඉතින් ඔව් ඉතින් මේ ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් කියන දේ මම හිතලා කරන දෙයක් නෙමෙයි ඒක මට ඩාන්ස් කරනකොට මට ඒක හරි ඒකත් එක්ක මම ජීවත් වෙනවා ඉතින් يعني ඩාන්ස් සමහර ඩාන්සර්ස් ලට ඒක ඇත්තටම වෙන්නේ නැහැ ට්‍රයි කරන්න පුළුවන් නේ අපිට හැබැයි සමහර දෙමාපියන්ට ඔක තේරෙන්නේ නැහැ නේ ඉතින් අපි අපිට නම් මගෙන් යාළුවෙක් කව තංජු මේකට මොන වගේ ෆේෂල් එක්ස්ප්‍රෙෂන් එකක්ද වෙන්නේ අපිට ඩාන්සට කතා කරන්න පුළුවන් නමුත් අම්මලට ඇත්තටම තේරෙනවා 150ක් විතර තේරෙන මේ මොකක්ද කියලා නෑ හැබැයි ඒගොල්ලෝ බලන්නේ ඇත්තටම මේකේ මොකද්ද මේ 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 ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් පැත්තේ නෙමෙයි ඇයි මෙයාට විතරක් කැමරාව ඉන්නේ ඔය වගේ ප්‍රශ්න වුණා
අපේ කෙනා හොඳ නැද්ද
හොඳ නැද්ද ඉතින් ඒ වගේ ප්‍රශ්න ආවා මටත් ආවා අපේ අම්මටත් ඒ වගේ ප්‍රශ්න ඇවිල්ලා තිබුණා ඇයි ඔයාගේ දුවට විතරක් මෙහෙම ඇයි මෙයාව මැදට දානවා ඇයි මෙයාට කැමරාව එහෙම කියලා ප්‍රශ්න තිබුණා ඉතින් ඒ වෙලාවට මගේ ගුරුවරයා කිව්ව දේ තමයි මොකද දෙමාපියන්ට يعني ඔය පද සීන් එක කොහොමද තියෙනවනේ ඉතින් අර ඒ වගේ දෙයකට යන්නේ නැතුව ගුරුවරයා කිව්ව දේ තමයි මෙතන මේ වෙන කිසිම විශේෂ සැලකිල්ලක් නෙමෙයි ඔයත් ඔයාගේ දරුවට කියලා දෙන්න තමන්ගේ පැත්තට කැමරාව ගන්න කොහොමද කියලා මොකද නැතුව මේ මම කියලාවත් ගිහිල්ලා මේ කැමරමන්ට කියන්නේ නැහනේ මම මෙයාව මේව කරන්න කියලා එහෙම කියනවා ඇති මං කියන්නේ එහෙම අපි දන්නේ නැහනේ ඉතින් ඇත්තටම ඉතින් මගේ ගුරුවරයා දුන්න එකම අවවාදය තමයි ළමයි අතර දෙමාපිය අතර ප්‍රශ්න ඇති කරන්න එපා ඊට පස්සේ මොකද කරේ ගුරුවරයා කිසිම අම්මා කෙනෙක්ට ඩාන්ස් එක බලන්න ක්ලාස් එක ගාව ඉන්න දුන්නේ නැහැ මොකද අපි ප්‍රැක්ටිස් කරද්දී අම්මලා තමයි කොහෙද යන්නේ නැව කොහෙද ඉන්නේ ආය ආයතනයි ඊට පස්සේ ගුරුවරයා නීතියක් දැම්මා අම්මලා
දම්පය වයින් කරා දම්පය වයින් කරා එයා අරේ ඉඳන් බලන් ඉන්නවා මේ හරි හරියට මේ විකට් එක යනවාද ගුරුවරයාට අමතරව
ඔව් ඉතින් මේ ප්‍රැක්ටිස් කරන කිසිම වෙලාවක අම්මලට බලන්න දෙන්නේ නැහැ ඉතින් අර මම කියන්න කැමති ඇත්තට මේ වගේ දේවල් හරිම සාමාන්‍යයි ඕනම ශාස්ත්‍රයකදී ඉතින් ওই වගේ පොඩි පොඩි දේවල් වෙන්න පුළුවන් නමුත් මං කියන්නේ ඒ වගේ කිසිම දවසක අර තමන්ගේ දරුවට උනත් ඒ වැතර මේවා ජර්ම්ස් මං කියන්නේ ඒ වගේ දේවල් එක්ක අපි කරන්නේ මේ දෙවියොත් එක්කනේ ඩාන්සින් කියන්නේ ඇත්තටම දෙවියොත් එක්ක කරන මේ කලාව සරස්වතී නටරාජා ශිව මේ අපි මේ ඝන දෙවියන් මේ අපි දෙවියොත් එක්ක කරන දෙයක් එතකොට අපි ඒකත් එක්ක ඒගොල්ලන්ට අපි මේ දෙවියන්ට මේ දේ කරන්න කියලා අපි කරොත් එහෙම ඒ ආශිර්වාදය අපිට නිකම්ම ලැබෙනවා. ඇත්තරම වෙන මේක ෆෝස් කරලා ඔයා අරයව තල්ලු කරලා ඉස්සරහට යන්න කියන්න ඕනේ නැහැ. අපි ඒ දේට අපි භක්තියෙන් කරනවා නම් ඒ බ්ලෙසිං එක අපිට නිකම්ම ලැබෙනවා.
හැම දෙකෙනෙක්ට නම් වැරදුනා සබද අපි කුදුනේමු කියලා කිව්වා. නමුත් ඇත්ත කතාව ගුණදාස කපුගේ ගීතේට අනුව සබඳ අපි කඳුනවෙමු නුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට බසින නේ එහෙම තමයි වෙන්න ඕන ජීවිතේ දැන් එහෙම ජීවිතේ තර්කකාරීත්වය ඇතුළේ ඔය කියන ප්‍රශ්න විසඳන ගුරුවරු නිමුල්ලුනේ කවුද ඒ ගුරුවරු
අනිවාර්යයෙන්ම මම මතක් කරන්න ඕනේ මම මෙතන ඉන්නේ මම නර්තනය හදාරපු නිසා මගේ රංගන ශිල්පිනියක් වුණෙත් මම නර්තනය හදාරලා මම එළියට බැස්ස නිසා ඉතින් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මගේ නර්තන ගුරුවරුන්ව පාසල් කාලේ නම් ගොඩක් ගුරුවරු හිටියා. ඉතින් මට මේ නම් වශයෙන් කියන්න අමාරුයි. මේ වෙලාවේ මම මතක් කරන විශේෂයෙන් මගේ පාසල් ගුරුවරු, නර්තන ගුරුවරු. ඒ වගේම තමයි ලිටල් ස්ටාර් එන පටන් ගත්තට පස්සේ මම භරතනාට්‍යම් ඩාන්සින් ඉගෙන ගත්තා අංජන රාජපක්ෂ ටීචර්ගෙන්. ඊට පස්සේ අර මම මුලින්ම කිව්ව අවුරුදු මේ 3 වසරේදී මාව දැම්ම කියලා ඩාන්සින් ක්ලාස් එකට මම මුලින්ම කරේ කැන්ඩියන් ඩාන්සින් උඩරට නර්තන සම්ප්‍රදාය රත්නපුරේ ප්‍රියංකිකා සෝමරත්න ටීෂ තමයි මුලින්ම ඉතින් නර්තනය කියන දේ මුලින්ම කියලා දුන්නේ. ඒකත් මම මේ වෙලාවේ එක මතක් කරන්න මට තාම මතකයි ලස්සන චූටි ගවුමක් ඇඳලා කොණ්ඩි කර්ල්නේ මගේ අම්මා ලස්සන කොණ්ඩි දාලා මේ සපත්තු ගලවන්න බෑ කිව්වා නටනකොට. ඒ කියන්නේ මාව ඉස්සරහටම ටීචර් දැම්මා මුලින්ම කරේ මම පාංකිරිටි පොල්ලඹරනවා ඒකිගේ පැටියෝ එන්නේකට තමයි නැටුවේ. ඉතින් අර ටීචර් මම මේ වෙලාවේ ආදරෙන් මතක් කරන්න ඕනේ ටීචර්ගෙන් තමයි මම පාහින්පත් තිබ්බෙත්. ඊට පස්සේ නිකල්ස් ආවට පස්සේ මට අර මං කිව්වේ ගමේ හිටියනම් මට දේවල් සමහර දේවල් ලබා ගන්න බෑ කියලා. කොළඹට ආවට පස්සේ බුදවතරංග ආයතනය චන්නස ඊට පස්සේ චන්දන වික්‍රමසිංහ සර් මේ වෙලාවේ ආදරෙන් මතක් කරන්න ඕන. ප්‍රදීප් ආරියවංශ ටීචර්, උපේකා ගංගොඩවිල ටීචර්, තව රංගනා ටීචර්. ඉතින් මේ වගේ මට කවුරු හරි අමතක වුණා නම් සමා වෙන්න ඕනේ ගයන් ශ්‍රීමාල් සර්. ඉතින් මේ වගේ ගොඩක් දවන්ත දක්ෂ ගුරුවරුන් යටතේ මට නර්තනය හදාරන්න අවස්ථාව ලැබුණා.
ඒ කියන්නේ ගුරුවරු අපිව නිර්මාණය කරනවා හරි විදිහට සමාජගත වෙන්න ඕනේ. අපි ඉගෙන ගන්න දේ හරි විදිහට භාවිතා කරන්න ඕනේ කොහොමද කියන එක ගැන උගන්වලා.
සහ පුංචි දෙයක් එකතු කරන්න කැමති. අපිට හරියට ෆවුන්ඩේෂන් එක මුල් අඩිතාලම ලැබුණොත් අපිට ඒ දේවල් කවදාවත් ඒ කියන්නේ අපි ප්‍රැක්ටිස් කරේ නැහැ කියලා අපේ ඇඟෙන් යන්නේ නැහැ. ඒක මම කියන්නේ මගේ අත්දැකීමෙන්. හේතුව මේක බලාගෙන ඉන්න කෙනෙක්ට මම හිතනවා මේක ප්‍රයෝජනවත් වෙයි කියලා. මම මුලින්ම මම ඩාන්සින් ක්ලාස් ගියේ මං කියවනේ පොඩි වයසෙන්නේ. එතකොට මගේ ටීචර් මගේ හරියට හැඩතල හදනකොට මං ඒ දේවල් හරියට ඉගෙන ගත්තා. ඊට පස්සේ භරතනාට්‍යම් මම කරේ අංජන රාජපක්ෂ ටීචර් ගාවේ. ටීචර් භරතනාට්‍යම් කියන දේ මම 5 වසරෙන් ඉගෙන ගත්තේ. ඒ හරියට දැනුම හරියට දරුවෙක්ට දුන්නොත් ඒ දරුවා ඒ දේ හරියට ඉගෙන ගත්තොත් මම හිතන්නේ එයාට ඒක කවදාවත් ඒ කියන්නේ දැන් මම දැන් හැමදාම ඩාන්සින් ක්ලාස් යන්නේ නැහනේ. දැන් මම ලිටල් ස්ටාර් වුණාට පස්සේ මම ඩාන්සින් ක්ලාස් ගියා ඕ ලෙවල් වෙනකම්ම. ඊට පස්සේ ඒ ලෙවල් වලින් පස්සේ මම ඇත්තටම කැම්පස් යන්න ගත්තා. මම ෂූටින් යනවා දැන් මම තෙන්නට කරන නිසා. ඉතින් මට ඉතුරු හැමදේම ඒ කියන්නේ දැන් නර්තනයේ පැත්තෙන් නර්තනය අපිට අවශ්‍ය වෙනවනේ. කමර්ෂල් එකකට ගියාත් ටෙලිග්‍රාම් එකක් කරත් දැන් මට නර්තනය ඕන වෙනවා. හැබැයි මම හැමදාම ඩාන්සින් ක්ලාස් යන්නේ නැහැ. හැබැයි අද ඔය අංජු මේ ඩාන්ස් එක කරන්න කිව්වොත් මං අද හරි හරියට නටනවා. මට අද භරතනාට්‍යම් ඩාන්ස් එකක් කරන්න කිව්වොත් මං ඒ දේවල් හැමදාම නොකරත් ඒක ඇඟට පදන් වෙලා තියෙනවා. ඉතින් අර ඒක ඇවිල්ලා දරුවෙක්ට නර්තනය උගන්වනවා නම් හරිතැනට යවන්න. ඒක එතකොට කවදාවත් ඒක ඒ දරුවගෙන් අයින් වෙන්නේ නැහැ.
ගීතයකුණත් ලස්සන පදවැල් ටිකක් අමුණලා ලස්සන සංගීතයක් තනුවක් මුසු කරොත් තමයි ගීතය ලස්සන වෙන්නේ. හැබැයි තමන්ගේ ජීවිතේට පද අමුණ ගන්න බැරි චරිත අනුන්ගේ ජීවිතවල ලියවෙච්ච පදවල ඇද හොයන්න පුරුදු වෙච්ච සමාජයක අපි ඉන්නේ. තමන්ගේ අඩුපාඩු කොච්චර තිබ්බත් රස කර කර තලු මර මර අනුන්ගේ අඩුපාඩු රස විඳින්න කැමති පිරිස් එක්ක ජීවත් වෙනකොට අපි කල්පනාකාරීව ජීවත් වෙන්න ඕනේ. ඒක අපිට අර අතේ දුර කියලා එකක් තියෙනවා. මොන කියන අධේක දුර තියෙන්න ඕනේ. ඒ නිසා අපි දැන් ඔය ශේස්ත්‍රේ ඉන්න අයට ඒ වගේ විවේචන බැනුම් අඩුපාඩු ඇදකුද හොයන කැටගරිවල ඔබ වගේ අය ගොඩක් ඉන්නවා. يعني මිනිසු කැමති අනිත් අයගේ රඟපාන අයගේ ගීත කියන අයගේ ඒගොල්ලෝගේ අඩුපාඩු හොයන්න මිනිස්සු කැමති. එහෙම පිරිසක් ඉන්නවා හැමෝම නෙමෙයි. ඔබට හැබැයි එහෙම නෙමෙයි. එහෙම එච්චර බයිනෝ අපි දැකලා නැහැ මිනිස්සු.
බයිනෝ.
මොකටද බයින්?
ඒ කියන්නේ මෙහෙමයි. ඒක මම දකින්නේ මම කියන්නේ මට කවුරුත් බනින්නේ නැහැ කියලා. මම දන්නවා බනිනවා.
බනිනවා.
බනින්න නැති වෙන්න බෑ. ඒ කියන්නේ මට හොඳ කියනා වගේ මට බනිනා ඉන්නවා. මට ඇහෙන්නේ නැහැ. හැබැයි බනිනවලු. ඒ කියන්නේ ඇත්තට මේ ලෝකේ මෙච්චර ලස්සන වෙලා තියෙන්නේ ඔන්න ඔය නිසානේ, බනින නිසානේ. මම කියන්නේ දෙපැත්තක් තියෙන නිසා. ලස්සනයි, කැතයි, උසයි, මිටි, අරයා හොඳයි කියනකොට මෙයා නරකයි කියනවා. ඉතින් අර ඒ වගේ හැම දෙයකම දෙපැත්තක් තියෙනවා. හැම කෙනාම අනේ මේක හොඳයි හැමෝම මේක ප්‍රශංසා කරොත් එහෙම ඒ වැඩේ වැඩක් නැහැ. මට හොඳම කිව්වොත් දැන් මම චරිතයක් කරනවා කියන්නකෝ අනේ හැමෝම කියන මේක හොඳයි. හැබැයි මම ඇත්තටම හොඳට රඟපාලා නැහැ. මම කවුරු හරි මට නරකක් කිව්වොත් නංගුවා මේක මේ විදිහට පොඩ්ඩක් හදාගන්න කිව්වොත් මම ඔන්න මම අතනින් එහාට දෙයක් කරන්න try කරනවා. මම දකින්නේ මේ මේ අපේ ලෝකේ හැමදේම හොඳ නරක තියෙන නිසා තමයි මෙච්චර ලස්සන එක මම විශ්වාස කරන දෙයක්. හැමෝම එකම විදිහට හොඳ කිව්වොත් ඒ දෙයට පැවැත්මක් නැහැ, දියුණුවක් නැහැ. මම දකින්නේ
නෑ. මට කියන්නකෝ දැන් ඔයාට බයින්නේ කිය.
ඈ?
බයින්නේ ඇයි?
බනින්නේ.
මොකටද බයින්නේ?
මට මම දන්නවා හොඳටම මට බැන්න චරිතයක් තියෙනවා. ඇත්තම අංජුමාලට බනිනව නෙවෙයි මේ.
ඔව්.
දැන් සමහරක් වෙලාවට ඔය චරිත විදිහට ගියාම සින්දු එකේ ගයනිට ඉස්සර මාර විදිහට බනිනවා. ඉතින් කමෙන්ට්ස් වලුවත් එහෙම මාර විදිහට බනිනවා. හැබැයි මට ඉස්සර ඔකට හරි අවුල්. ඒ කියන්නේ මම බලනවා ඇයි මේ මට බනින්නේ? අම්බෝ අද ගයනි මෙහෙමයි 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 කිය බනිනවා. ඊට පස්සේ මට මගේ ඩිරෙක්ටර් තිලින වර්ලස් අයියා මට කිව්ව දෙයක් තමයි නංගිවට බනින්නවා චරිතය හොඳට ගන්න නිසානේ.
අනේ
ඒක සුදු චරිතයක් නෙමෙයිනේ. ඒ කොයි වෙලාවෙත් තෙරුණි වැද්දෙන් පැනලා මොකක් හරි කරනවා. ඉතින් එයා තමයි මට කියලා දුන්නේ ඔයාට බනින්නේ මෙන්න මේ හේතුව නිසා. ඉතින් අර ඒ වගේ ඉතින් සමහරක් වෙලාවට ඉතින් මම දන්නා ඉතින් මට බනිනවා ඇති අනේ මට බනිනවා ඇති.
Taman තේරුම් ගන්න ඕනේ Tamanට බනින්නේ ඇයි?
ඔව්.
හොඳ දෙයකටද නරක දෙයකටද? මොකද අපේ රටේ හොඳ වලටත් බනිනවා නරකටත්
බනිනවා.
හොඳ දෙයටම බනිනවා. හොඳ කියන්නේ ගියාම නරක දෙයටත් හොඳ කියනවා. හොඳ දෙයටත් හොඳ කියනවා. ඕන නැති දෙයටත් හොඳ කියනවා.
ඔව්.
ඒ හැටි. මේක අපි තේරුම් ගන්න ඕනේ.
අනිවාර්යයෙන්.
ඔබේ ජීවිතේ මේ වෙද්දි ඉෂ්ට කරගන්නට ඕනේ කියලා හිතන ඉදිරියේදී ඉෂ්ට කරගන්නට ඕනේ කියලා හිතන දේවල් මොනවාද?
රට යන්න ඕනේ.
එච්චරයි.
ඉස්සල්ලාම ඕ ඉස්සල්ලාම මේ කියන්නේ රට යන්න ඕනේ කියන්නේ ඒක නම් මගේ පුදුම ආසාවක්. මම ගියා අතර මට ගිහින් තියෙනවා මං කියන්නේ පදිංචියට. ඉතින් ඉස්සල්ලාම මං කරන්නේ රටකට යන එක. ඊට පස්සේ මගේ ආසාවක් තියෙනවා මොකද මගේ දැන් අර මට අවුරුදු 26යි. මේ 26ට මම මගේ උපාධිය සම්පූර්ණ කරා. එතකොට මම දැන් මගේ මේ ශේෂ්ත්‍රයෙන් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. මගේ ජීවිතේ මගේ පුද්ගලික මගේ ඒ දේවල් මගේ වයසට يعني මම විවාහ වෙලා ඉන්නේ. ඉතින් මම ඒ දේවල් මම කරා. ඉතින් දැන් මට තියෙන්නේ අතරම එතනින් එහාට මම හිතන දේවල් ටික තියෙන්නේ. ඒක තියෙන්නේ අතරම මේ රටින් එහාට තව දෙයක් තමයි කවදා හරි දවසක මම ආසයි මම කරන චරිතයකට හොඳ ඇගයීමක් ලැබෙනවනම් ඒක මම ආසයි මගේ අම්මට ඒක ලබා දෙන්න.
කිරුල
අනිවාර්යයෙන්
අභිෂේක ගන්නවා නේ.
ඔව්
ඒක තමයි දෙමව්පියෙක්ට තමන්ගේ ජීවිත කාලේ දරුවෙක්ගෙන් ලැබෙන ලොකුම දායාදය ලොකුම තෑග. මොකද දෙමව්පියෝ තෑගිල්ලන්නේ නැහැ කවදාවත්.
අනිවාර්යයෙන්
නේ අපෙන් තෑගි නොඉල්ලපු මේ ලෝකේ චරිත දෙකයි අම්මා තාත්තා විතරයි. දැන් ඊළඟට අන්තිම මොහොතේ ඔබ හොයන ඇගීම ඔබ හොයන ඔබේ ජීවිතය ඔබට ලැබෙන්න ඕනේ. අනිත් එක තමයි ඔබ හොයන සතුට ඔබ කැමති රටක ඒ රටේ ඔබ කැමති තැනක ඔබ කැමති දවසක ඉක්මනින් ඔබට ලැබෙන්නද කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අද දවසේ සම්බන්ධ වුණාට.
බොහොම ස්තුතියි.